ගරු විජේදාස රාජපක්ෂ මහත්මයා,
ගරුණීය ජ කතානායකතුමනි, ඔබතුමාට ස්තුතියි මේ අවස්ථාව ලබා දීම පිළිබඳව. විශේෂයෙන්ම අද දිනේදී අපි රැස්ුණේ පාර්ලිමේන්තුව තුළ මහලේකම් දුව ඇතුළු ඊට පෙර අනිකුත් අනතුරු දීර්ඝ කාලයක් තිස්සේ දරමින් විශ්‍රාම දිවියට ඇතුළු වන අපේ හිතමිත්‍ර ධම්මික දර්ශනායක මැතිතුමාට අපේ කෘතවේදීභාවය පළ කරන්නයි සියලු දෙනා වෙනුවෙන් සහ රටවැසියන් වෙනුවෙන් අද අපි මේ සාකච්ඡාව පවත්වාගෙන යන්නේ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඔබතුමා සඳහන් කළා වගේ එතුමා වයසට ගිහිලා නැතත් උපන්න සහතිකයේ අනුව වයසට ගත වෙච්ච නිසා තමයි එතුමාට විශ්‍රාම යන්න සිද්ධ වෙලා තියෙන්නේ. නමුත් එතුමා හිතින් බොහොම තරුණ, අභියෝග බාර ගන්න පුළුවන්, තවදුරටත් අපේ රටට අවශ්‍ය සේවාවන් සපයීමට හැකියාව තිබෙන පෞරුෂයක් තියෙන තැනැත්තෙක් විදිහට අපි කවුරුත් බාර ගන්නවා. එතුමා පහුගිය වසර 20කට මං හිතන්නේ වැඩි කාලයක් මේ පාර්ලිමේන්තුව තුළ විවිධාකාරයේ බගකින් දැරුවා. එක පැත්තකින් එතුමත් මමත් නියෝජනය කරන්නේ එකම වෘත්තියක්. බොහෝදුරට පාර්ලිමේන්තු මහලේකම් තනතුරට පත්වලා තිබෙන්නේ නීතිඥ වෘත්තිය නියෝජනය කරන නිලධාරී නෝනාවරු මහත්තුරු, ඒ වගේම වර්තමානයේ පත්වලා තිබෙන මහලේකම්තුමියත් අපගේ නීතිඥ වෘත්තියම තමයි නියෝජනය කරන්නේ. ඉතින් එතුමා සේවය කරපු කාලය පිළිබඳව දීර්ඝ වශයෙන් කතා කරන්න බලාපොරොත්තුවක් නැහැ. මොකද ඔබතුමාත් ගරු හිටපු කතානායකතුමල් ඇතුළු බොහෝ අය ඒ පිළිබඳව කතා කරපු නිසා. මේ පාර්ලිමේන්තුවේ මුණ දුන්න වැඩිම අභියෝගාත්මක කාල පරිච්ඡේදය තමයි එතුමා මේ පාර්ලිමේන්තුවේ කටයුතු කරපු කාල පරිච්ඡේදය. ඉතාමත්ම බැරෑරුම් ප්‍රශ්නවලට අභියෝගවලට එතුමා සාර්ථකව මුණ දුන්නා. පෞගේ අවුරුදු 18ක කාලය තුළ මේ පාර්ලිමේන්තුවේ මම මන්ත්‍රීවරයෙක් විදිහටත් අමාත්‍යවරයෙක් විදිහටත් කටයුතු කරන කාලයේදී එතුමාගේ සහය මටත් පෞද්ගලිකව ඉතා ඉහළ මට්ටමින් ලැබුණයි කියන කාරණයක් මම මේ වෙලාවේ සිහිපත් කරනවා. ඒ එතුමාගේ කාල සීමාව, එතුමා දරපු අභියෝග ඉතා අමාරු ඒවයි කියලා කියන්නේ මේ නව අලුතෙන් පත් වුණු මහලේකම්තුමිය බය කරන්නෙම නෙවෙයි. එතුමියටත් අපි දන්නවා ඒ ආත්ම ශක්තිය ධෛර්යය තිබෙනවා ඕන අභියෝගයකට මුහුණ දෙන්න. ඒ සඳහා අවශ්‍ය පරිචය අධ්‍යක්ෂින් එතුමියත් පිටපු මහලේකම්තුමාගෙන් ලබාගෙන තිබෙනවා. 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කරපු වෙලාව මට මේ අවස්ථාවේ සිහිපත් වෙනවා. ඒකත් ඉතාමත්ම අභියෝගාත්මක කාර්යයක් බවට පත් වුණා එතුමටත්, ඒ වගේම මටත් ආණ්ඩුවටත්. අපි 47 දෙනෙකුගේ මන්ත්‍රී සංඛ්‍යාවක් හිටපු මේ පාර්ලිමේන්තුවේ පුංචිම ආණ්ඩුව තමයි 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරේ. ඒ වෙලාවේ ගරු කතානායකතුමනි, අපි දවස් දෙකක විවාදයක් කරා. ඒ විවාදය කරලා දෙවෙනි දවසේ හවස 5 වෙනකොටත් අපිට ඡන්ද 47යි තිබුණේ. ඒ වෙලාවේ හිටපු කතානායක ගරු චමල් රාජපක්ෂ මැතිතුමාත් එක්ක මම ඇවිල්ලා සාකච්ඡා කරා. ධම්මික දසනායක මැතිතුමාත් එතන හිටියා. මම එතුමාගෙන් ඉල්ලීමක් කරා, මට කරුණා කරලා තව පැයක කාල සීමාවක් ඡන්දය පැවැත්වෙන කාලය දික් කරලා දෙන්න කියලා. එතකොට එතුමා මගෙන් අහපු ප්‍රශ්නේ තමයි, කතානායකතුමා අහපු ප්‍රශ්නේ තමයි, ඔබතුමාට විශ්වාසයක් තියෙනවද ඉදිරි පැය දෙක ඇතුළත ඔය ඡන්ද 47-150 දක්වා වැඩි කරගන්න පුළුවන්ද කියලා. මම විශ්වාසවන්තව, සැකයක් තිබුණත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විශ්වාසවන්තව උත්තර දුන්නා. මට ඒ විශ්වාසය තියෙනවා, අපි 150 ගන්නවා, මේක සම්මත කරන්න පුළුවන්, ඒ නිසා ඔබතුමාගේ සහයෝගය ලබා දෙන්න කියලා. ඒ අනුව එතුමා මහලේකම්තුමාගේ උපදෙස් අරගෙන මට 6ට තිබුණු ඡන්දය 7 දක්වා කල් දාලා දුන්න ඔබතුමාට මතක ඇති. එතකොට මේ පැය දෙක ඇතුළතත් අපි ඒකාබද්ධ විපක්ෂයත් එක්ක කතා කරලා, මෙතනින් මේ අනුරුපිය දර්ශන මැතිතුමාලා කට්ටියත් එක්ක කතා කරලා අපි එකඟතාවයකට ආවා. අවසානයේදී ඡන්ද 215ක් 19 වෙනි ආණ්ඩු ප්‍රතිවත්තා සංශෝධනයට පක්ෂව ලබා ගන්න. ඒක මේ රටේ ඇතිවෙච්ච ඓතිහාසිකම සිද්ධියක්. මේ රටේ ජනතාවට වඩාත්ම හිතකර වූ ආණ්ඩු ක්‍රම විවස්ථා සංශෝධනයක් මේ පාර්ලිමේන්තු ඉතිහාසයේ තිබුණ පුංචිම ආණ්ඩුව 47 දෙනෙක්ගේ ආණ්ඩුවක් විසින් සම්මත කරගන්න අවස්ථාව ලබා දීම. ඒ අවස්ථාවේ මට මතකයි ධම්මික දර්ශනායක මැතිතුමා ළඟ තිබුණා ලොකු ලිපිගොනුවක්. ඒක එකතු කරගෙන එතුමා තිබුණා මේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ ගරු මන්ත්‍රීතුමාලා දීපු සංශෝධන. ඉතින් මේ සංශෝධන තිබුණා 144ක්. එතකොට ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපිටත් ලොකු ප්‍රශ්නයක් වුණා. මේ එක සංශෝධනයකට විනාඩි 5 ගානක් ගත්තොත් පහුවෙන්ද උදේ 12 වෙනකම්වත්, දවල් 12 වෙනකම්වත් අපි යන්න ඕන. ඒක නිසා ඉල්ලීම් ආවා නිකුත් පාර්ශවයන් වලින් මේකේ තුන්වන වර කියවීම අද දිනේ බෑ, ඊළඟ දිනයකට කල් දාන්න ඕන කියලා. හැබැයි නැවත වතාවත් මන් දිගින් දිගටම චමල් රාජපක්ෂ මැතිතුමාට ඉල්ලීමක් කරා. එහෙම කරොත් මේක කෙරෙන්නේ නැහැ. ඒක නිසා මම වගකීම ගන්නවා. මේක රෑ 12ට කලින් ඉවර කරන්න පුළුවන්. අපි 144ම සංශෝධන ගැන සාකච්ඡා කරනවා. අපි ඒකේ පිළිගත යුතු සාධාරණ ලෙස පිළිගත යුතු සංශෝධන තියෙනවා. මම පිළිගන්නවා, බාර ගන්නවා කියලා. ඒ අනුව ඔබතුමාට මතක ඇති, අපි 144ක් ඉදිරිපත් කරපු සංශෝධන වලින් වැදගත් සංශෝධන කීපයක් ගරු දිනේෂ් ගුණවර්ධන වර්තමාන අගමැතිතුමා, ඒ වගේම ගරු වාසුදේව නානායක අගමැතිතුමා, ගජදීර ගරු හිටපු මන්ත්‍රීතුමා ඇතුළු කණ්ඩායම, ඒ තුන් දෙනා දීපු ඒවා අපි බාර අරගෙන මං හිතන්නේ පාර්ලිමේන්තුවර 11:00 වෙනකන් කටයුතු කරපු එකම දවස වෙන්න ඇති මගේ දැනුම අනුව. දොර රෑ 11:00 වෙනකම් මේ පාර්ලිමේන්තුවේ කටයුතු කරලා තමයි අපි එය සම්මත කරගනු ලැබුවේ. ඒ වගේම මේ පාර්ලිමේන්තුවේ තවත් සුවිශේෂ කරුණු ගැන කියවුණා. ඔබතුමා මහලේකම් ධූරයේ දරපු වකවානුව විතරයි මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරුවරියක් ඉවත් දෝෂාභියෝගයක් ගෙනල්ලා කලින් ගෙනල්ලා තියෙනවා. අවසන් වෙනකන් ගිහිල්ලා ඉවත් කිරීමේ ක්‍රියාදාමය සිද්ධ වුණේ මේ පාර්ලිමේන්තුවේ ඔබතුමාගේ කාල පරිච්ඡේදයේ. එතකොට ගරු කතානායකතුමනි, මම ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා විදිහට කටයුතු කරා. අපේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් විදිහට නීතිඥ සංගමයේ සභාපති ධූරය දීලා තිබෙන්නේ මේ දක්වා මට විතරයි. එතකොට ඒක නිසා මටත් ලොකු වගකීමක් ඒ වෙලාවේ පැවිරලා තිබුණා. පාර්ලිමේන්තුවේ ඇතුළෙත් අධිකරණයේ තුලත් සම්පිට මාධ්‍ය මගිනුත් විශාල සටනක් අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරගන්න කටයුතු කරන්න අපිට සිද්ධ වුණා. ඒ වෙලාවේ මට මතකයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මුළු පාර්ලිමේන්තුවක් දවස් දෙකක් තිස්සේ විවාදයක් පැවැත්තුවා. හැබැයි ඒ විවාදය පැවැත්වුවේ කුමන කාරණයටද කියලා පාර්ලිමේන්තුවේ කවුරුවත් දැනගෙන හිටියේ නැහැ. ඒ වෙලාවේ ඡන්ද විමසන වෙලාවේදී තමයි මම ගරු කතානායකතුමාගේ ප්‍රශ්න කරේ, ඔබතුමා ඡන්දේ පවත්වන්නේ කුමටද කියලා. එතකොට තමයි එතුමා බැලුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙන යෝජනාව මොකක්ද කියලා. ඒ යෝජනාව ඉදිරිපත් කරලා තිබුණේ ගරු කතානායකතුමනි, අගවිනිසුරුතුමිය ඉවත් කරන්න නෙමෙයි, අර මුලින් කරපු යෝජනාව අනුවම අගවිනිසුරුතුමිය ඉවත් කිරීමට ප්‍රමාණවත් කරුණු සාධක තිබෙනවද කියලා බලන්න පාර්ලිමේන්තු කාරක සභාවක් කාරක සභාවක් පත් කරන්න කියන යෝජනාව තමයි එදා ආණ්ඩු පක්ෂයේ සභානායකතුමා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරේ. හැබැයි මේක දිහා බලන්නේ නැතුව දවස් දෙකක් තිස්සේ මුළු පාර්ලිමේන්තුවක් විවාද කරා. ඒ අනුව අපි ප්‍රශ්න කරපුවාම කුමන කාරණයක් සම්බන්ධවද ඡන්දේ විමසන්නේ කියලා ගරු කතානායකතුමාට ලොකු ගැටලුවකට මුහුණ දෙන්න සිද්ධ වුණා. අවසානයේදී එතුමා පාර්ලිමේන්තුව කෙටි වේලාවකට කල් දාලා එතුමාගේ නියෝගයේ ප්‍රකාශයට පත් කළා. මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු නැති යෝජනාවක් සම්බන්ධව මට ඡන්දයක් ගන්න බෑ. නමුත් දවස් දෙකක් තිස්සේ මන්ත්‍රීවරුන්ට දැනුම තිබුණා මේ කුමන කාරණයක් සම්බන්ධයෙන්ද විවාදය කරන්න, ඒක නිසා මම ඡන්දය ගන්නවා කියලා. මම හිතන්නේ එතෙන්දී මේ පාර්ලිමේන්තුවේ විශාලම මතුවෙච්ච ආණ්ඩු ක්‍රම විවස්ථා අර්බුදය ගැටලුව මං හිතන්නේ ගරු කතානායකතුමාට निराකරණය කරගන්න උපදෙස් දුන්නේ ඔබතුමා. ඒ අනුව ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අවසානයේදී ආණ්ඩු වෙනසෙන් පස්සේ තීන්දුවක් ගන්නකොට අපි දැක්කා ගරු කතානායකතුමා බේරගන්න මහලේකම්තුමා ලකූම උත්සාහයක් සාර්ථකව දරලා තිබුණා. ඒ අනුව ගරු කතානායක චමල් රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමාට ලියපු ලිපියේ නිවරදි වචන යොදලා තියෙනවා. ඒකෙදි කියලා නැහැ අගවිනිසුරු සිරාණි බණ්ඩාරනායක මැතිනිය ඉවත් කිරීම සඳහා පාර්ලිමේන්තු යෝජනාවක් සම්මත කරා කියලා කියන්නේ නැහැ. ඒකේ කියනවා මෙන්න මේ ලිපියට එක්ස් වශයෙන් අමුණා ඇති යෝජනාව පාර්ලිමේන්තුවේ මේ තුනෙන් දෙකකින් සම්මත කරයි කියලා. ඒ යෝජනාව මොකක්ද? එතුමිය සම්බන්ධව පාර්ලිමේන්තුවේ කාරක සභාවක් පත් කරන්න කියන යෝජනාව. ඒකට තමයි ඡන්දය දීලා තියෙන්නේ. ඒක නිසා තමයි පස්සේ අවස්ථාවකදී ආණ්ඩු මාරුවෙන් පස්සේ පසු ජනාධිපති ලිපියක් නිකුත් කරේ. පාර්ලිමේන්තුවේ කතානායක චමල් රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිතුමා වෙත යොමු කරන ලද ලිපිය අනුව සිරාණි බණ්ඩාරනායක මැතිනිය ඉවත් කිරීම සඳහා යෝජනාවක් සම්මත කර බව දැනුම් දීමක් කරලා නැත. ඉදිරිපත් කරලා තිබෙන යෝජනා සම්මතය නම් කාරක සභාවක් පත් කරන්නයි. ඒ අනුව ඔබගේ පත්වීම, පසුව පත් කරපු අගවිනිසුතුමාගේ පත්වීම බලශූන්‍යයි කියලා. එතෙන්දී පාර්ලිමේන්තුව විදිහට කතානායකතුමාගේ කටයුත්ත නියමානුකූල ලෙස ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව සිදු කරයි කියලා එතුමා බේරගන්නත් මං හිතන්නේ ඔබතුමා තමයි මේ උපදෙස් දීලා කටයුතු කරේ. එහෙම නැත්නම් එතුමාට කතානායකතුමාට විදිහට විශාල ගැටලුවකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එනිසා එතුමාගේ වගකීමක් විදිහට මේ උත්තරීතර සභාව ව්‍යවස්ථාදායක සභාවේ ප්‍රධානියා විදිහට කතානායකතුමා ආරක්ෂා කරගන්නත් ඔබතුමා ඉතාමත්ම වටිනා බරපතල සේවාවක් කරලා තියෙනවා. ඒ වගේම ඔබතුමාගේ කාල සීමාවේ තමයි පළවෙනි වතාවට මේ 78 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්මත වුණාට පස්සේ මේ පාර්ලිමේන්තුවේ මහජන මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් ජනාධිපතිවරයෙක් තෝරා පත් කරගැනීමේ අවස්ථාව උදා වුණේ. එතකොට එයතින් ගත්තම ඔබතුමා මේ පාර්ලිමේන්තුවේ වෙනත් හිටපු මහලේකම් වරුන්ට සහභාගී වෙන්න බැරි වුණ ඓතිහාසික කටයුතු බොහෝමයකට සහභාගී වෙලා තියෙනවා. ඒ වගේම අපේ ගයන්ත කරුණාතිලක මැතිතුමා සඳහන් කරා 2018 මේ පාර්ලිමේන්තුව තුළ බරපතල ගැටලු මතුණා විවස්ථාදා ආණ්ඩු ක්‍රම විවස්ථා ප්‍රශ්න අධිකරණේ නඩු. ඒ වෙලාවේදීත් ඔබතුමාට මතක ඇති මේ පාර්ලිමේන්තුවේ 2018 ඔක්තෝබර් මාසෙදී ඒකට මේ ආණ්ඩු පක්ෂේම සියලු මාසන හිස්සති බෙද්දි මම තනියෙන් ඇවිල්ලා කතාවක් කරා. මම විනාඩි 35ක කතාවක් කරලා මම ඉල්ලීමක් කරා මේ පාර්ලිමේන්තුවේ කතානායකතුමාට මැදිහත් වෙන්න කියලා. ඒකට හිටපු කරු ජයසූරිය මැතිතුමාට මේ පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායකය විධායකය අතර ඇතිවෙච්ච ගැටලුව අධිකරණ තීන්දුවක් දෙනකන් ඉන්න එපා. ඒක මේ ව්‍යවස්ථාදායකයත් විධායකයත් මේ රටේ ජනතාවගේ ස්වාධිපත්‍යයත් අවතක්සේරුවට ලක් කරන කාරණයක් බවට පත් වෙනවා. ඒ කිව්වේ අධිකරණය අවතක්සේරු කිරීමක් නෙමෙයි, ව්‍යවස්ථාදායකයේ උත්තරීතර භාවයත් අපි ආරක්ෂා කරගන්න ඕන කියලා. මොකද මේ ව්‍යවස්ථාදායකය තමයි අධිකරණයටත් බලය ලබා දීලා තියෙන්නේ. ඒ කටයුතු යුක්තිය පසුතැලීමේ ක්‍රියාවලිය නියැලෙන්න. එතකොට නීතිය උල්පත මෙතන. නීතිය උල්පත මේ පාර්ලිමේන්තුව වෙනකොට එතකොට ඒ පාර්ලිමේන්තුවේ ප්‍රධාන තනතුර වගකීම දරන්නේ කතානායකතුමා වෙනකොට එතුමාට මේ කටයුතු සියල්ල සිදු කරගෙන යෑම සඳහා සියලු විධායක කාර්යය ඉටු කරන ප්‍රධාන නිලධාරියා මහලේකම්වරයා වෙන විට මම යෝජනා කරේ මේ ප්‍රශ්නය අපි අභ්‍යන්තරයෙන් විසඳගත යුතුයි. ඒ අනුව ඒ වෙලාවේ පැහැදිලිව පෙනෙන්න තිබුණ පරිදි රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ කණ්ඩායමට බහුතරයක් තිබෙන නිසා ශ්‍රේෂ්ඨාධිකරණයේ හෝ අභියාචනාධිකරණයේ තීන්දුව දෙන්නට කලින් කරුණා කරලා මේ ආණ්ඩුව බාර දෙන්නට කියලා රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රමුඛ කණ්ඩායමට මම ඉල්ලීමක් කරා හිටපු ගරු ජනාධිපතිතුමාගේ. එදා මේ බුළු පාර්ලිමේන්තුවේ මේ පැත්තම නියෝජනය වෙන්න හිටියේ ආසනයක හිටියේ මම විතරයි. ඒ වගකීමත් මම එදා සිද්ධ කරන වෙලාවේ ඔබතුමා තමයි මේ පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා විදියට කටයුතු කරනු ලැබුවේ. ඒ වගේම කියන්නට ඕන ගරු කතා නියෝජ්‍ය කතානායකතුමනි, 2006-2007 කාලයේදී මා කෝප්කාරක සභාවේ සභාපතිවරයා විදියට කටයුතු කරද්දී මට විශාලම සහයෝගය ලැබුණේ ධම්මික දසනායක මැතිතුමාගෙන්. ඒ කාලේ අපි පළවෙනි වතාවට නියෝජ්‍ය කතානායකතුමනි මේ පාර්ලිමේන්තුවත් ඒ වගේම කාරක සභාවත් මාධ්‍යයට විවෘත කරන්න ඕනේ කියන යෝජනාව අපි ගෙනාවා. ඔබතුමාට මතක ඇති අපි ඒ පළවෙනි කෝප්කාරක සභාවේ වාර්තාව ඉදිරිපත් කරලා ඒක හුඟක් ආන්දෝලනාත්මක වුණා. මේ පැත්තෙන් ඒ පැත්තට 18ක් පැන්නා. ඒ වගේ ලොකු ප්‍රශ්න වුණා. වංචා දූෂණ තියෙනවායි කියපු ලේබල් යලවපු මිනිස්සු, ඔප්පු කරපු මිනිස්සුන්ට අන්තිමේදී ප්‍රමෝෂන් හම්බ වුණා ඇමතිවරු විදියට. මම අර පැත්තට විසුණා, ඒගොල්ල මේ පැත්තට පැන්නා. ඉතින් ඒ වගේ හුඟක් ආන්දෝලනාත්මක දේවල් ඒ වෙලාවේ සිද්ධ වුණා. ඒ වෙලාවේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපේ කෝප් වාර්තාව සහ ක්‍රියාදාමය පිළිබඳව ලෝක බැංකුව ඇගයීමකට ලක් කරලා අපිට මේ පාර්ලිමේන්තුවේ කටයුතු මීට වඩා පාරිදෘශ්‍යභාවයෙන් කරගෙන යන්න කෝප්කාරක සභා දෙකට කෝප් සහ කෝපා කාරක සභා දෙක මාධ්‍යයට විවෘත කරන්න, ඒකම පාර්ලිමේන්තුවේ හැකිනම් මාධ්‍යයට මේ තොරතුරු ජනතාවට ශ්‍රේණියකින් බලන්න පුළුවන් විදිහට විවෘත කරන්න කියලා අපිට රුපියල් මිලියන 100ක ඔබතුමාට මතකයි කියලා මම විශ්වාස කරනවා අපිට මිලියන 100ක ආධාරයක් දුන්නා මේ පාර්ලිමේන්තුවට. හැබැයි ඒකෙන් අපිට ඒ වැඩ කරන්න දුන්නේ නැහැ. පීබී ජයසුන්දර මහත්මයා ටික ඔක්කොම භාණ්ඩාගාරයේ ගිණුමට ගෙනිහිල්ලා එතුමා මොනව කරාද අපි තාම දන්නේ නැහැ ඒකෙන්. හැබැයි ඒක දුන්නේ මේ පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු අපිට සාර්ථකව පවත්වාගෙන යන්න මාධ්‍යයට විවෘත කරන්න ඒවට අවශ්‍ය පහසුකම් ලබා ගන්න තමයි ඒක දුන්නේ. හැබැයි පසු කාලීනව හරි කාලයක් ගත වෙලා හරි අද වෙනකොට අපි සතුටු වෙනවා අද පාර්ලිමේන්තුව වගේම කෝපා කෝප් කාරක සභාවල් ජනතාවට බලන්න පුළුවන් විදියට විවෘත වෙලා තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදයේ විවෘතභාවය පාරිදෘශ්‍යභාවය අද යම් විශාල මට්ටමකට දියුණු වෙලා තිබෙනවා. ඉතින් ඒ කරුණු ගත්තාම ඔබතුමා ඉතාමත්ම අභියෝගාත්මක කාල සීමාවල විශාල ගැටලුවලට ප්‍රශ්නවලට මුහුණ දීලා ඒ සාර්ථකව ජයගත් මහලේකම්වරයෙක් විදියට අපේ රටේ ඉතිහාස පොතට එකතු වෙනවා. මේ පාර්ලිමේන්තුවේ ඉන්න 225ටම අපිට නොයෙකුත් උදවිය නොයෙකුත් ආකාරයෙන් කොයි තරම් දෝෂාරෝපණය කරත් ඔබතුමාට බන්නේ නැහැ. ඔබතුමාට දොස් කියලා නැහැ. ඒ අතින් ඔබතුමා මේ 225ට වැඩිය හුඟක් වාසනාවන්තයි. ඉතින් ඔබතුමා ඒ කරපු සේවය අපි ඉතාමත්ම කෘතවේදී ලෙස අගය කරනවා. ඒ වගේම ඔබතුමාගේ සාර්ථකත්වයේ පිටුපස අපි දන්නවා. ඔබතුමාගේ මැතිනිය විශාල සහයෝගයක් ලබා දුන්නා. එතුමියත් නීතිඥවරියක්. එතුමිය ඒ දුන්න සහයෝගය නොවන්නට ඔබතුමාට මේ කාර්යය මේ තරම්ම සාර්ථකව කරගන්න ලැබෙන්නේ නැහැ කියන කාරණය මම හිතන්නේ අපි කවුරුත් පිළිගන්න පොදු කාරණයක්. ඒ ඔබතුමාට ලැබුණු අනගි සහාය පිළිබඳව එතුමියටත් අපේ කෘතවේදී භාවය මේ අවස්ථාවේ පළ කරනවා. ඒ වගේම දීර්ඝ ඔබතුමා විශ්‍රාම යනකොට ඔබතුමාගේ දරපු බාර දූර වගකීම් ඉදිරියට ඒ ආකාරයට පවත්වාගෙන යන්න අලුතෙන් පත් වුණ නව මහලේකම් තුමියට අපි විශ්වාසයක් තියෙනවා. ඒ ආකාරයට මේ වගකීම් ඉටු කිරීමේ හැකියාවක් තියෙනවා. ඔබතුමාගේ කාලයේ එතුමිය ලැබපු අත්දැකීම් පළපුරුදුත් එක්ක එතුමියට අනාගතයේදී මේ පාර්ලිමේන්තු කටයුතු මහලේකම්වරිය විදියට ඉතා සාර්ථකව කරගෙන යන එතුමියටත් සුබපතනවා. ඔබතුමාටත් විශ්‍රාම යන ධම්මික දසනායක මැතිතුමාටත් මැතිනියටත් දරුවන්ටත් ඉතා වාසනාවන්ත සාමකාමී කාලයක් උදා වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමම්ම ඔබතුමාගෙන් ඉදිරියටත් ඔබතුමාගේ තිබෙන අත්දැකීම් පළපුරුදුත් එක්ක රටට සේවයේ රටේ ජනතාවට සේවය ලබා ගැනීමට අපිට ඉදිරියේදී අවස්ථාව ලැබේවා කියලත් මම ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා.
Honorable Deputy Speaker, today I think we are all gathered here to express our thanks to the outgoing Secretary General, Mr. Dammika Dasanayake, and I would like to express a few sentiments regarding his tenure. And at this time of this forum, where we are expressing our thanks to the departing Secretary General's functioning, how he has exercised his leadership skills in trying to make the Secretary General position an effective and efficient position in promoting a vibrant and functioning democracy. Although we are using this as a eulogy to express our thanks, I would like to depart from the usual custom and practice of merely showering praise, but to have a very objective and balanced assessment of Mr. Dammika Dasanayake's role as a bureaucrat who has worked within the parliamentary system. For 29 years as the Assistant Secretary General, the Deputy Secretary General, and the Secretary General, I think he has performed his functions in a very, very difficult environment. I say this because it is his duty to advise the Speaker, to administer the institution, and also to balance interests. The interests of the governing party, the interests of the opposition parties, and ensure that the conduct of parliamentary business is implemented in a fair manner, where there is fair play. And I must say, when you look at the way he has conducted himself in this very difficult and trying and arduous task, I think he has performed admirably. Not that we have not had criticisms. At times we have been vociferous in our statements, both for and against his conduct. I want to be very frank. However, on balance, I think he has always tried to balance the interests of all stakeholders in this parliamentary process. We all know, Mr. Deputy Speaker, there are three main pillars that strengthen and enhance a vibrant functioning democracy: executive, legislature, judiciary. Therefore, it is very important that in a vibrant and functioning democracy, the role of the legislature is performed in a positive and constructive manner. Mr. Dammika Dasanayake, throughout his career, has promoted, initiated, and embarked upon various initiatives to improve the functioning of the parliament, to improve the role of the parliament in enhancing the functions of the legislature. We have seen that outside the floor of this house, under his tenure, many programs and initiatives were implemented to improve the committee system, to improve the facilities available for the committees, to improve the parliamentary library, the Parliamentary Library Research Service. I've always mentioned to him that a model for Sri Lanka's Parliamentary Research Service is the Congressional Research Service in the US legislature. The Congressional Research Service provides thorough information, facts, details, substance, which is indispensable for sound public policy decision making. He took those suggestions into account, and throughout the years, we have seen a vast improvement in the library services provided by the Library of Parliament, which is quintessential for sound public policy decision making. In addition, the support services given to consultative committees, the oversight committees, which I'm sorry to say were redundant for a few months during this administration, where this administration thought wrongly that oversight committees were not relevant to the democratic process. But when they were functioning, Mr. Dammika Dasanayake played a very important role to ensure the smooth functioning of those variety of committees, which played a very valuable role in the Parliament's function as a modern-day legislature. I also recognize the important role he has played outside Parliament and outside the country, especially with regard to the formation of democratic institutions in Afghanistan. He was crucial in providing the necessary models, the necessary information and knowledge in building up a new democracy. I'm not too sure whether those attempts were a resounding success, but we are proud that the Secretary General of Parliament in Sri Lanka, Mr. Dasanayake, was one of the main participants in the democratizing process which took place in Afghanistan, and also the role he played in advising Laos, specifically in terms of providing advice related to the Petitions Committee. So all in all, I think throughout his career, he has used the vast amounts of intelligence and knowledge that he has accumulated in the academic arena, is a product of D.S. Saranaika School, having achieved his LLB and LLM, and as an officer of the Attorney General's Department, all the knowledge that he has accumulated, I believe, on most times, have been used to improve Parliament, to improve democracy, to provide the necessary advice to the speakers at that time. We may not have agreed with your advice on certain occasions, but I think, considering the fact that your role as a person who had to balance a variety of interests, a variety of requests, I think by and large, your performance is to be commended. So, of course, we will miss your presence in Parliament, and I know that you are going to be replaced by an able deputy who is now the Secretary General. I think both of you all had the opportunity of learning by doing, getting the necessary experience for the proper functioning of this very important position. We will miss you on the floor of the House, but I am happy to say that the Constitutional Council has unanimously decided that we need your services as the Secretary General of the Constitutional Council. It was not decided on any allegiances or favoritism or friendship, but you were considered and you were appointed because of your experience. 29 years of experience, 29 years of hard work and a lot of toiling to ensure that the functioning of the various positions that you held was done in the most efficient manner. So, while we bid you farewell, I want to congratulate you on your appointment to the Constitutional Council, an institution that is once again a check and balance within the democratic system. It is meant to provide the necessary checks and balances, enhancing the separation of power principle that we have in our tripartite system of democracy. So I bid you farewell, and I wish you all the very best and all the luck. And I would continue to insist that you provide your good counsel, impart your experience, and I would even recommend you to write a book on your experience as the Secretary General, which would be very important and vital for students of political science. In the academic arena, I think the functioning of the Secretary General, how you saw your role from your vantage point, and have a very impartial recollection of your experience. And I fervently believe that that would be crucial and vital for all students of political science and democracy in Sri Lanka. So all the very best to you, and all the very best to the incoming Secretary General, if I may use this opportunity to congratulate you, and we welcome you as part of the 52% of Sri Lanka. And it's quite right that the role of the woman and the lady in society, in democracy, is enhanced. But that should not be the sole qualification. You also have worked under the tutelage of the outgoing Secretary General. And I would openly request you to follow the noble principles of impartiality, of being balanced. Try to balance all sides and all interests. And I wish you all the very best. And I do hope that in various recruitments to these important positions, that the very sound procedures of recruitment are followed, because all of you who are sitting there today hold a very, very valuable function, an impartial function. These should not be politicized. Whoever may be in government, whatever the government is, which political party is in power or in opposition, that's totally irrelevant. It is of utmost importance that those who hold your positions are recruited in the most correct manner. And we as the opposition will have a hawkish eye on how those procedures are implemented in due course. So all the very best. Congratulations. And let's see you next time in the Constitutional Council. And let's get together and try to move forward in the decision-making of the Constitutional Council, hopefully through unanimity. I'm proud to say so far we have been unanimous in our decisions. We have had our share of differences, but let's try to be role models in a bankrupt country, and let's make sure that these democratic institutions, the Constitutional Council and Parliament, play a more substantive and pivotal role in extricating our country out of this horrendous and disastrous situation. All the very best.
Bhumiswati Garu Vasantyapa Yapa Bandar Metuma.
Garu Kathanaika Niyoja Kathanaika Tumani Itamatma Vedagatta Avasthavaka me Gauruniya Sabhava Amathana Labima Vasanavak Kota me Ada Salakanawa. නියෝජ්‍ය කතානායකතුමනි, ඇත්තටම අද දවසේදී ධම්මික දසනායක මැතිතුමා විශ්‍රාම යන මේ මොහොතේ අපිට විශාල අධ්‍යක්ීම් සමුදායක් දුන්න එක්තරා විදිහක මේ වර්තමාන පාර්ලිමේන්තු ක්‍රමය පිළිබඳව කිසියම් අත්පොතක් විදිහට තමයි මම සලකන්නේ මෙතුමා. මොකද හේතුව අපි වගේ නවක මන්ත්‍රීවරු පාර්ලිමේන්තුට ආවට පස්සේ, වගේම සභාපති කමිටුවට තීරණාට පස්සේ, නැත්නම් ඒ තෝරාගත්තට පස්සේ අපිට ඇත්ත වශයෙන්ම අලුත් අත්දැකීමක් තමයි මූලාසනෙ ඉඳගෙන මේ සභාව මෙහෙවන එක. ඇත්තටම අපේ සියලුම දෙනා වෙනුවෙන් මම මේ අවස්ථාව කරගන්නවා. අපේ ධම්මික දසනායක මැතිතුමාට අපේ විශේෂ ස්තුතියක් පිරිනමන්න. මොකද අපි නවක මන්ත්‍රීවරු වුණත් අපි ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරු විදියට සලකලා තමයි එතුමා අපි සමග කටයුතු කළේ. ඒ නිසා ඇත්ත වශයෙන්ම අපේ විශාල ගෞරවයක් ඔබතුමාට තියෙනවා. එක පැත්තකින් ඔබතුමා මගේ ගමේම උපන් කෙනෙක් විදියට ඇත්ත වශයෙන්ම තවත් ආඩම්බරයක් තිබෙනවා. මොකද ඔබතුමාගේ මට විශේෂයෙන් මතක් වෙන්නේ පියතුමා එතුමා පිළිබඳව අපි ගොඩක් අහලා තිබෙනවා. ඉතින් ඒකත් මේ වෙලාවේ ඔබතුමාට කරන ගෞරවයක් විදිහට මම DMPB දිසානායක මැතිතුමා දසනායක මැතිතුමා ඒ දසනායක මැතිතුමාටත් අත් වශයෙන්ම අද මෙලව හැරගියත් එතුමා පිළිබඳවත් මම මේ වෙලාවේ මතක් කිරීමක් කරනවා. ලංකාවේ කීර්තිමත්ම අමාත්‍යංශ ලේකම්වරයෙක් දිසාපතිවරයෙක් ඒ වගේම තමයි අපේ ප්‍රදේශයෙන් බිහිවෙච්චි පළමු සිවිල් සර්වන්ට් නැත්නම් පළවෙනි පරිපාලන නිලධාරියා විදිහට තමයි එතුමා අත් වශයෙන් මේ ශ්‍රී ලාංකීය පරිපාලන සේවයට විශිෂ්ට සේවාවක් ඉටු කරන්නේ. ඒ වගේම තමයි ඔබතුමාගේ අපේ කිරියල්ලගරු මැතිතුමා කිව්වා වගේම කිරිබත් කුමරේ බුනුමුල්ලේ පිලපිටියේ කපුවත්තංග කියන ප්‍රදේශයේ තමයි ඔබතුමාගේ අත් වශයෙන්ම ජන්මභූමිය කියලා මම අපි විශ්වාස කරන අපි හිතන්නේ. මොකද ඔබතුමාගේ පියතුමන් පිළිබඳව අපේ පැත්තේ ගොඩක් ගෞරවනීය කතාබස් නිතර අහන්න දකින්න ලැබෙනවා. ඒ පිළිබඳව කතාව මම පාර්ලිමේන්තුවට ආවට පස්සේ මෙහිදී ඔබතුමා පිළිබඳවත් අපිට අහන්න දකින්න ලැබුණා. ඒ වගේම මට පෞද්ගලිකව ඔබතුමා සමග මේ පාර්ලිමේන්තු ක්‍රමයේ පිළිබඳව කතානායක පුටුවේ ඉඳගෙන සභාව මෙහෙවීම පිළිබඳව ලොකු අත්දැකීම් සමුදායක් ලබා ගන්න ඒ කෘතහස්ත දැනුම අප සමග බෙදා ගන්න ඔබතුමා ඉතාමත්ම නිහතමානීව ක්‍රියා කළ ඉතාම නිහතමානී ශ්‍රී ලාංකීය පරිපාලන සේවයේ විශිෂ්ටයෙක් විදිහට තමයි අපට හැඟෙන්නේ. ඒ නිසා ඔබතුමා පිළිබඳව අපට තිබෙන ගෞරවය ඒ වගේම තමයි ඔබතුමා අපට සහ මේ ඇතනම ඔබතුමා එක පැත්තකින් අපි දකින විදිහට මේ වයසේදී විශ්‍රාම යෑම යුතුයද කියන එක අපි හැමෝ තුළම තිබෙන ප්‍රශ්නයක්. මොකද ඔබතුමාගෙන් සේවය ලබා ගන්න ඕනම වෙලාවක තමයි අත් වශයෙන්ම ඔබතුමා අපට මේ විශ්‍රාම ගන්න තත්ත්වයට පත් වෙලා තිබෙන්නේ. කෙසේ වුණත් මම ඔබතුමාගේ ඒ අපට ලබා දුන්නේ දැනුම් සම්භාරයේ පිළිබඳව අත්දැකීම් සම්භාරයේ පිළිබඳව ස්තුතිය පුද කරනවා. ඒ වගේම අපේ මහනුවර ආඩම්බරයත් ඔබතුමාට අපි මේ වෙලාවේ ප්‍රකාශ කරන ඔබතුමා ඒ දක්වපු සුවිශිෂ්ටතාවය පිළිබඳව ඒ වගේම වර්තමාන නව මහලේකම්තුමිය වශයෙන් පත්වීම් ලබන අපේ නීතිජ කුසානි රෝහණදීර මැතිණියට අපි මේ සභාව තවදුරටත් ආලෝකමත් කරලා මේ පාර්ලිමේන්තු සම්ප්‍රදායට නව අර්ථකථන ගෙනෙමින් මේ සභාවේ අප සමග බොහොම සහයෝගීව ක්‍රියා කරන්න ශක්තිය ධෛර්යය පතනවා. ඒ වගේම තමයි අපේ නියෝජ්‍ය මහලේකම්තුමා විදියට පත්වීම් නැත්නම් ඒ කටයුතු කරන්නට අභිනවයෙන් පිවිසෙන නීතිඥ ටිකිරි ජයතිලක මැතිතුමනි ඔබතුමාටත් මේ අප සියලු දෙනාට මේ සම්ප්‍රදායන් මේ පාර්ලිමේන්තු ක්‍රමය පවත්වාගෙන යන්න ලබා දෙන මේ අද්විතීය ශක්තිය පහුගිය කාලෙත් අපිට ලබා දුන්නා. ඉදිරියටත් ඔබතුමාට මේ කටයුතු කාරණා සාර්ථකව කරගෙන යන්න ඉඩ හසන ලැබේවා කියලා අපි පතනවා. ඒ වගේම සහකාර ලේකම් වශයෙන් කටයුතු කරන්න යෙදෙන අපේ නීතිඥ හංස අබේරත්න මැතිතුමාටත් සුබ පතනවා. ඔබතුමාගේ මේ නව කටයුතු කාරණා පිළිබඳව ලොකු දිගු ගමනක් යන්න අවස්ථාව ලැබේවා කියලා. අපි දන්නවා මේ අද දවස් වෙනකොට මේ පාර්ලිමේන්තුවේ 224 දෙනෙක් දැඩි කම්පණයට ලක් වෙච්ච වෙලාවක තමයි ඔබතුමාගේ එක පැත්තකින් විශ්‍රාමයක් ලැබ සිද්ධ වෙන්නේ. ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ සමහර වෙලාවට දැවැන්ත විදිහේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැවැන්ත කළු පැල්ලමක් ඇති වෙච්ච සිදුවීමක් පෙර දිනේ සිද්ධ වුණා. ඒ පිළිබඳව අපි සියලු දෙනා කම්පණයට පත් වෙලා සිටින වෙලාවක් මම විශ්වාස කරනවා මම නිවැරදියි කියලා. ඒ බඳු වෙලාවක මේ පාර්ලිමේන්තු ක්‍රමයේ යළි පෙරට ගැනීම සඳහා ඔබතුමාලගේ අත්දැකීම් අපට නිතැතින්ම වැදගත් වෙනවා කියන එක සඳහන් කරමින් ඔබතුමාට සුවබර විශ්‍රාම දිවියක් වගේම ඉදිරි කාලේ අවශ්‍ය අපේ අවශ්‍ය අවස්ථාවලදී අපට ශක්තිය ලබා දෙන්න ඔබතුමා නොබියව ඉදිරිපත් වෙයි කියලා සිතමින් ඔබතුමාලා සියලු දෙනාටම සුබ පතමින් නියඳ වෙනවා. නියෝජ කතානායකතුමනි ස්තුතිය කාලය ලබා දුන්නාට.
ඔබෙන් ස්තුති. ගරු මන්ත්‍රීතුමාලගේ විශේෂ ඉල්ලීමක් කරන අපේ ගරු හිටපු මහලේකම්තුමාට මේ සුභාසෙන් දරම් පිරි නමන්න විශාල මන්ත්‍රීතුමාලා පිරිසක් ඉල්ලීම් කළා තියෙන නිසා කාලය සැලකිලිමත් පාවිච්චි කරන්න කියලා කියමින් ගරු ලසන්තරගේ වැන්නැත්තුමාට ආරාධනා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම හිතන්නේ අද මේ සාකච්ඡාව ආරම්භ වුණ අවස්ථාවේ ඉඳන්ම පක්ෂ විපක්ෂ සියලුම මන්ත්‍රීවරු විසින් ධම්මික දසනායක අපේ මහලේකම්තුමාගේ සේවය පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු සඳහන් කළා. ඒ සියලුම කරුණු මම අනුමත කරනවා. ඒ වගේ මම හිතන්නේ අපේ රටේ පාර්ලිමේන්තු ඉතිහාසයේ මහලේකම්වරයෙකුට අපේ රටේ ස්ථාවර නියෝග අනුව නීති අනුව ඒවා නීති පොතේ තිබුණත් භාවිතයට ගන්න වැඩිම ප්‍රමාණයක් සිද්ධ වුණේ ඔබතුමාට. ඒවා නීති පොතේ තිබුණා. උදාහරණයක් විදිහට පාර්ලිමේන්තුවෙන් ජනාධිපතිවරයෙක් තෝරා ගැනීම අවස්ථාව වැනි එවැනි අවස්ථා ගණනාවකටම ඔබතුමාට මුහුණ දෙන්න සිද්ධ වුණා. මමත් දශක දෙකකට ආසන්න කාලයක් මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන කෙනෙක් විදිහට ඒ සෑම අවස්ථාවකටම අපිට මුහුණ දෙන්න සිද්ධ වුණා, මුහුණ දුන්නා. ඉතින් එම අවස්ථාවේදී අපි අද මේ සියලුම දෙනා ඔබතුමාට අවංකව හදවතින් අපි සියලුම දෙනාම හොඳ කියන්නේ, විශේෂයෙන්ම ඔබතුමාට ගන්න තිබෙන කාර්යභාරය, ඔබතුමාගේ භූමිකාව ස්වාධීනව කටයුතු කළ යුතු භූමිකාව. ඉතින් අනුව සෑම අවස්ථාවකදී අපට මතකයි යම් තීන්දුවක් කතානායකතුමා දුන්නාට පස්සේ තීන්දුව ජනිත වෙන්නේ ඔබතුමාගෙන්, ඔබතුමාගේ නිර්දේශයන් බලපානවා. ඉතින් අපිත් සමහර විට ඒ තීන්දුවලදී ඔබතුමාට බැනලා තිබෙනවා, විපක්ෂයත් බැනලා තිබෙනවා. ඉතින් එක්කෙනෙක් බැනලා එක පාර්ශ්වයක් හරි කියලා කියීම තුරින්ම මං හිතන්නේ අවබෝධ වෙන්නේ ඔබතුමා නිවැරදිව ස්වාධීනව තීන්දුව ගත්තා කියන එකයි. නමුත් අද අපි ඒ වෙලාවේ යම් යම් අවස්ථාවන්වලදී විපක්ෂ ආණ්ඩු පක්ෂ දෝෂාරෝපණය කළත් අද මං හිතන්නේ මේ අදහස් ඉදිරිපත් කරන්නේ එදා ඔබතුමාගේ ගත්ත නිවැරදි තීන්දුව හරි කියන තැන ඉඳගෙනයි. ඒ වගේම මේ පාර්ලිමේන්තුව තුල මහලේකම්වරයාගේ කාර්යභාරය, මේ සභා ගර්භය තුල සිදුවෙන කටයුතු පිළිබඳව පමණයි රට දන්නේ, ජනතාව දන්නේ. නමුත් ඊට එහා දැවැන්ත කාර්යභාරයක් මහලේකම්වරයා විදිහට ඉටු කළ යුතුව තිබෙනවා. මම 2004 ඉඳන්ම කෝපා කමිටුවේ සමාජිකෙක් විදිහට, කෝප් කමිටුවේ සමාජිකෙක් විදිහට, විශේෂම ගිනුම්කාරක සභාවේ සභාපතිවරයා විදිහට අවුරුදු 8කට ආසන්න කාලයක් කටයුතු කරලා තිබෙනවා. ඉතින් ඒ අනුව මම මගේ පෞද්ගලික පාර්ලිමේන්තු ජීවිතයේ සභා ගර්භයට වඩා වැඩි කාලයක් ගත කරලා තිබෙන්නේ එම කමිටුවල. හැබැයි රට දන්නේ නැහැ, කවුරුවත් දන්නේ නැහැ ඒ තුළින් සිදුවෙන සේවය පිළිබඳව. ඉතින් එම නිසා අපි ගිනුම්කාරක සභාව විදිහට අපිට අවුරුදු 100ක් මේ අවුරුද්ද ගිනුම් කාර අපේ පාර්ලිමේන්තුවේ තිබෙන පැරණිතම කාරක සභාව අවුරුදු 100ක් සමරනවා. ඉතින් අපේ ගිනුම්කාරක සභාව විදිහට ජාතික වශයෙන් සහ ජාත්‍යන්තර වශයෙන්ුත් ඉහළටම ඔසවා තබන්න අපිට පුළුවන්කමක් ලැබුණා. ඒ අනුව මූල්‍ය වගකීම පිළිබඳව වාක්‍යම පැවරෙන්නේ පාර්ලිමේන්තුවට කියන ඒ අදහසේ ක්‍රියාකාරීත්වය පැවරී තිබෙන්නේම කාරක සභාවලට. ඉතින් ඒ නිසා අපට එම කාරක සභාවල කටයුතු කිරීමේදී අපට ආපු සෑම ප්‍රශ්නයකදීම මම හිතන්නේ ඔබතුමා ඒ ඍජු තීන්දුව తీරන අරගෙන හිටපු කතානායකවරුන්ගේ සහ වර්තමාන කතානායකතුමාගේ ඒ ආශිර්වාදය මඟ පෙන්වීම තුළ අවශ්‍ය දැවැන්ත ශක්තියක් අපිට ලබා දීම නිසා තමා එම කාරක සභා සාර්ථකව අපට ක්‍රියාත්මක කරන්න පුළුවන්කමක් ලැබුණා. ඒක අවංකවම අපි ප්‍රකාශ කරන්න ඕනේ. එම නිසා පාර්ලිමේන්තු මහලේකම්වරයා විදිහට මේ සභා ගර්භය තුළදී භූමිකාව පමණක් නෙමෙයි, ඒ හා සමානවම වගකීමක් සභා ගර්භයේ පිටිනුත් මේ පාර්ලිමේන්තු සංකීර්ණය තුළදීත් සෑම කාරක සභාවකම ඔබතුමා ඉටු කළා කියන එක බොහොම නිර්ලෝභීව, ඒක ගෞරවය ඔබතුමාට අනිවාර්යෙන්ම අපි ලබා දීමට කටයුතු කරන්න ඕනේ. එම නිසා ඔබතුමාට මේ විශ්‍රාම ජීවිතය, ඔබතුමා ඇතුළු පවුලේ සියලුම දෙනාට ඔබතුමාට මේ කටයුතු කිරීමේදී අපි දන්නවා බිරිඳ ඒ දූදරුවන්ගෙන් විශාල ආශිර්වාදයක් ශක්තියක් ලබා දිය යුතුව තිබෙනවා, ඒක ලබා දුන්නා. එම නිසා ඔබතුමා ඇතුළු ඒ පවුලේ සියලුම දෙනාට අපි ස්තුතිය ප්‍රකාශ කරනවා, ගෞරවය පළ කරනවා. මේ ආකාරයෙන් මේ ලබා දීපු දායකත්වයේ මේ සේවය පිළිබඳව ඔබතුමාට පෞද්ගලිකව විශ්‍රාම ජීවිතය, ඔබතුමාගේ පෞද්ගලික ජීවිතය ඉතාමත් සාර්ථක වේවායි කියලා ප්‍රාර්ථනා කරන අතරම ඔබතුමා විශ්‍රාම ගත්තත් උපදේශාත්මකව හරි අපේ කටයුතු වෙනුවෙන් මම හිතන්නේ ඔබගේ සහයෝගයත් දායකත්වයත් අපි අනිවාර්යෙන්ම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම නව මහලේකම් තුමිය ලෙසද තේරිපත් වුණු ශානි මැතිනියටත් අපි අපේ සුභාශිංසන පළ කරන්න ඕනේ. මහලේකම් තුමාට මේ කටයුතු කිරීමේදී අපි දන්නවා දැවැන්ත ශක්තියක් ලබා දුන්නා. අපේ කාරක සභා කටයුතු වලදීත් අපට දැවැන්ත ශක්තියක් එතුමිය ලබා දුන්නා. එතුමියට ප්‍රායෝගික මහලේකම්තුමාට මුහුණ දෙන්න සිදු වුණු සෑම අභියෝගයකදීම එතුමියත් පසෙක ඉඳගෙන ඒ අත්දැකීම් ලබා ගත්තා. ඒ නිසා ඒ අත්දැකීනුත් සතුවයි අද ඔබතුමිය මේ මහලේකම් පුටුවේ වාඩි වෙන්නේ. ඒ නිසා ඒ අත්දැකීනුත් සහිතව මම හිතන්නේ ඔබතුමියටත් ඒ සේවය තව තවත් ශක්තිමත්ව ඉදිරියට ගෙනහිල්ලා පාර්ලිමේන්තු ක්‍රියාදාමය, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය, ඒ වගේම මූල්‍ය වගකීම, කාරක සභාවල කටයුතු සාර්ථක කර ගැනීමට ඔබතුමියගේ සහයෝගයත් අපි බලාපොරොත්තු වෙනවා. ඔබතුමියටත් ඒ රාජකාරි කටයුතු සාර්ථක කරගෙන යාම සඳහා සියලුම ආශිර්වාදයන් ලැබේවායි ප්‍රාර්ථනා කරන අතරම අපේ නියෝජ්‍ය මහලේකම් ටිකිරි ජයතිලක මැතිතුමාටත් අපි ඒ කරගෙන යන කටයුතු සාර්ථක ඉටු කර ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරමින් මා නිහඬ වෙනවා. ස්තුතියි.
Bob and Sudhi.